ගරු ජීවන් තොන්ඩබන් මැත්තම අපතුමාට විනාඩි දහයක කාලයක් තියෙනවා.
Honorable Member, due to the lack of time, I'll be tabling most of my speech, but I would like to first start off with the water sector. There are a lot of rumors that goes around basically on the water sector and also regarding the water tariff especially. I would like to remind everyone that in February 2023, when there was an electricity hike, we had to deal with 425 million losses per month. And in order to cover that, in August 2023, we received a water tariff hike. Before the August 2023 hike, we were receiving about 4.1 billion rupees a month. After the August 2023 hike, we are receiving about 6.2 billion rupees a month. But despite all this, I would like to say that our energy consumption is still at 15.85 billion per annum. And we received about 200 million rupees in order to deal with this energy saving activities. Also, in terms of cost cutting measures, we have increased renewable energy. We need to go for increase of renewable energy usage and also saving energy in existing water and sewerage systems. Within 3 years, it's planned to use at least 25% of the water board's energy consumption from renewable energy usage. Then we are also planning to reduce our NRW, our non-revenue water, and our staff has been reduced from 10,837 to 8,579. However, we did not sack anyone. We just simply stopped recruiting. And other than that, we are looking at digitalization and e-commerce such as e-procurement, e-billing, paperless working environment, optimization of logistic and transport services, already outsourced the portion of logistic and transport services to the private sector in order to reduce the cost. Outsourcing the skilled, unskilled laborers, drivers, and management assistants wherever required. I think what is very important is we are also tabling a document and we are coming up with a roadmap on how water needs to be conserved and used efficiently. I am happy to say that the national average has dropped to 13.5 units per month as opposed to 15 and 20 it was. And lastly, regarding the water sector, I would like to say that the IWRM, the Water Resource Management Policy, is coming up, and that would solve most of the problems mentioned here in terms of water management. And as by the request put by most of the members in this house, I think everyone's aware, due to financial constraints, we are not able to take forward projects. But however, we are conducting our donor coordination meetings. We are going for a water tariff formula which will stabilize the water sector, which will also attract investments, and we need to move forward through public-private partnerships. And I'm also aware of the fact that there are certain sensitive water projects, which was brought up by Honorable Nipuna Ranawaka, especially for the Mathura district, and Irinamadu by Honorable Sridharan, and a few other projects. I would like to give an assurance as the minister responsible for this that we are going to conduct mobile visits, and this visit I will also take part along with my entire team, and we will try with public consultation and social feasibility on how soon we can finish these matters. And even Honorable Shashindra Rajapaksha had brought up the issue of the Mundragala pipes. Now, that is at a standstill between the administration and the public. That is not how things should move forward, and we are urging for more consultation and cooperation from both sides. And also, I would like to say that that is what I would like to say in regards to the water board. However, in relation to the Department of Community Water, more emphasis and more importance will be given to the Community Water Supply Department for the year 2024. We have already started working with UN Ops and various other donor agencies, because right now we are struggling to reach our goal of SDG 6. However, with our current meetings and our current donor coordinations and their correspondence, we are fairly confident that we'd be able to take things forward. And I would also like to say just a few matters on the Department of Community Water Supply, because I'm running short of time. Is the Community Water Supply Department, we have worked on our Praja Jala Abhimani project. We've implemented new water supply schemes, started 367, completed 134. Close to safe drinking water has been provided to 18,000 families nearly. Apart from that, we are working on rehabilitation, we are working on CKDU prevention program, sanitation program, catchment protection program, and implementation of water safety plans, rainwater harvesting program. And for the year 2024, we are working on an Indian aid program along with UNOPS, UNICEF, Water Supply and Sanitation Improvement Project, WASIP, which is World Bank funded, INGOs and others, and mainly focus is going to be on public-private partnerships. The details of all the projects that I mentioned is going to be tabled in Parliament with the details. Gaurava Talmai Thangum Urupinar Avargale, நான் வந்து இப்போ நீர்வளத்துறையை பற்றி தெளிவாக சொன்னால், ஆனால் இப்போ நேரம் இல்லாத காரணத்தினால நான் வந்து என்னோட தோட்ட உட்கட்டமைப்பு அமைச்சியின் செயல்பாடுகளையும் நான் கொஞ்சம் விரிவாக சொல்லி ஆகணும். இன்னும் எனக்கு அடியில் எங்கிற பிஎஸ்டிடி நிறுவனத்துக்கு அடியில் 500 மில்லியன் வழங்கப்பட்டுச்சு. அதுல வந்து 178 சரி, அதுல வந்து 500 மில்லியன் வழங்கப்பட்டுச்சு. அதுல நாங்க வந்து 268 மில்லியன் செலவழிச்சு ப்ராஜெக்ட் முடிச்சிருக்கோம். ஆன்கோயிங் ப்ராஜெக்ட்களில் 264 மில்லியன் இருக்கு. அனைத்து டீடைலையுமே பார்லிமெண்ட்டுக்கு சமர்ப்பிக்கிறோம். இந்தியா வீடு திட்டத்தை பொறுத்த வரைக்கும் 2023 25 மில்லியன் அலோகேஷன் இருந்துச்சு, 23 மில்லியன் செலவழிச்சோம். 2022 165 மில்லியன் அலோகேஷன் இருந்துச்சு, 184 மில்லியன் செலவழிச்சிருக்கோம். தோட்ட உட்கட்டமைப்பு அமைச்சு தான் இன்னைக்கு இந்த அரசாங்கத்துல ஒன் ஆஃப் த பெஸ்ட் பெர்ஃபார்மிங் மினிஸ்ட்ரிஸ், ஏன்னா 95% பிசிக்கல் அண்ட் ஃபைனான்சியல் ப்ரோக்ரஸும் இருக்கு. அது மட்டும் இல்லாமல் எஸ்டிஎம்எஃப் சௌமியமூர்த்தி தொண்டுமான் மெமோரியல் ஃபவுண்டேஷனுக்கு அடியில் பல்வேறு திட்டங்களையும் கொண்டு வந்திருக்கோம். அதையும் நான் பாராளுமன்றத்துக்கு சமர்ப்பிக்கிறேன். வேகமாக ஒரு விஷயம் சொல்கிறேன், வீடு திட்டத்தை பொறுத்த வரைக்கும் இது வரைக்கும் தோட்டத்தில் வேலை செஞ்சால் மட்டும்தான் வீடு, ஆனால் இந்த தடவை நாங்கள் வந்து தோட்டத்தில் பிறந்தால் வீடுன்னு கொடுக்குறோம். குறிப்பாக சொல்லணும்னா ஊடகவியலாளர்களுக்கும் வீடு இருக்கு, ஆசிரியர்களுக்கும் வீடு இருக்கு, தோட்டத்தில் சேவையாளர்களுக்கும் வீடு இருக்கு, அதே நேரத்தில் கலைஞர்களுக்கும் வீடு திட்டம் ஒன்று ஒதுக்கியிருக்கோம். அது மட்டும் இல்லாமல் இன்னைக்கு இளைஞர்களை பொறுத்த வரைக்கும் கல்வி மற்றும் தொழிற்பயிற்சி திறன் அதை டெவலப் பண்றதுக்கு பார்க்குறோம், சுகாதாரத்தை டெவலப் பண்றதுக்கு பார்க்குறோம், வேலைவாய்ப்பு, இது அனைத்து டீடைலையுமே நாங்கள் பாராளுமன்றத்துக்கு சமர்ப்பிக்கிறோம். லாஸ்ட்லி ஐ வுட் ஜஸ்ட் லைக் டு thank my colleagues, especially the secretary of the ministry, the heads of institutions, my state minister, who unfortunately could not be here due to certain reasons, but I would like to thank everybody for all their support, and I'd like to thank all members of parliament. கடைசி ஒரு லாஸ்ட் ஒன் மேட்டர், ஒரே ஒரு விஷயம், ஒரு வேலுக்குமார் அவர்களே, நீங்க வந்து ஒரு விஷயம் போன பாராளுமன்ற அமர்வுல சொல்லியிருந்தீங்க, தொண்டமான் பரம்பரையில யாராச்சும் ஒருத்தர் காணி கொடுத்திருந்தா நாங்க வந்து இது பண்ணுவோம் அது பண்ணுவோன்னு. நான் ஒரே ஒரு விஷயம் சொல்றேன், நீங்க சொன்ன லிட்டில் வேலியை பத்தி நான் கொஞ்சம் டக்குன்னு சொல்லிடுறேன். லிட்டில் வேலி வந்து நீங்க அங்க இருக்க சிதிக்கி உம்மான் ஒருத்தவங்க இருக்க, அவங்களுக்கு தெரியும் நான் நம்புறேன், அவங்களுக்கு வந்து எல்ஆர்சி மூலியமா ஒரு எஸ்டி எடுத்து கொடுத்து எல்ஆர்சி வந்து எல்ஆர்சி வந்து ஜேஇடிபிக்கு அடியில போட்டு, அதுவும் மக்கள் எதிர்த்தாங்க, அதை தாண்டி கூட நீங்களும் லக்ஷ்மண் கிரியர்ல கௌரவ உறுப்பினர் அவர்களும் சேர்ந்து கொடுத்து கடைசியில சிதிக்கி வந்து அந்த காணியை வந்து ஒரு கிஃப்டா கொடுத்தாங்க ஒரு கோஆபரேட்டிவ்க்கு. அவங்க ஏதோ ஒரு மூலையில மக்களுக்கு இந்த காணி கொடுத்துருக்காங்க எந்த விதமான வசதிகளும் இல்லாம. அதே எஸ்டேட் பக்கத்துல ஹைத் எஸ்டேட்ல 1990 மறைந்த தலைவர் சௌமியமூர்த்தி தொண்டமான் 12 பர்ச் கொடுத்திருக்காரு. பொய் சொல்றது நிப்பாட்டுங்க வேல்குமார்
அவர்களே, தெரியும் தான். ජනසම්පාදන සහ වතුවටදල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ශිරස 166 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා,
ගරු මුලාසනන් රුණ්ඩ මන්ත්‍රීතුමනි, ජනසම්පාදන සහ වතුවටදල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය ශ්‍රීශාංක 166 සංශෝධනය ජනසම්පාදන හා වතුවටදල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ පිටුව 29-18 පේලි ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමයන් ආදේශ කළ යුතුය. Within inverted commas, මූලධන රුපියල් 71,424,000,000යි. ශීර්ෂ 166 ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා පිටුව 29-22 පේලි ඉවත් කර ඒ වෙනුවට පහසුදන අයිතමේ ආදේශ කළ යුතුය. Within inverted commas, වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන රුපියල් 69,593,000,000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනා අංක 27 ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කර ලද ප්‍රතිපාදන ඇතුළත් කරමින් රුපියල් මිලියන 250කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ 166 සංශෝධන සහිතව කාර්යසභා එකඟද?
ආයි.
ශීර්ෂ 332 කාර්යසභා එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂාංශ 166 සංශෝධන සහිතවද ශීර්ෂාංශ 332 සංශෝධන රහිතවද කාර්යසභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම ගරු සභානායකතුමා,
ගරු මුලාසනනුළු මන්ත්‍රීතුමනි, මෙම ගරු සභාව 2023 නොවැම්බර් මාස 27 වෙනි සඳුදා දින පූර්ව භාග 9:00 දක්වා කල් තැබීත්වය යෝජනා කරයි.
සභාව කල් තැබීමේ යෝජනාව ගරු හේසා විතානගේ මැතිතුමා, ඕඩර් ප්ලීස්. මුලාසනනේ සඳහා ගරු වේලකුමාර් මන්තුමා.
Honorable ඒශවිතාන
ගරු පුලස්සනඩු මන්ත්‍රීතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අපේ රටේ විවිධ ආණ්ඩු මැතිවරණ වාසී ඉලක්ක කර ගනිමින් තොග වශයෙන් උපාධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම අද වන විට අපේ රටේ රාජ්‍ය සේවය ඉතා විශාල ලෙස ප්‍රසාරණය වී තිබෙන අතර ඒ තුළින් රටේ බදු ගෙවන ජනතාවට මෙන්ම රටේ ආර්ථිකය මත එල්ල කර ඇති පීඩනය ඉමහත්ය. එසේ බඳවාගත් උපාධාරීන් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ස්ථානගත කොට තිබෙන නිසා රටේ ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය ඉතා පහළ මට්ටමක තිබේ. එබින් මෙසේ දැනටමත් රාජ්‍යසේවයට බඳවාගෙන ඇති උපාධාරීන්ගේ නිසි සේවාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කළ යුතු බවට හා අනාගතයේ රාජ්‍ය සේවයට උපාධාරීන් බඳවා ගැනීමේදී එම කටයුතු නිසි ක්‍රමවේදයකට සිදු කළ යුතු බවට මෙම ගරු සභාවට මා යෝජනා කරමි. ගරු මූලාස්ථානවල මන්ත්‍රීතුමනි, මේ යෝජනාව මා ගේන්න තීරණය කළේ ප්‍රධාන වශයෙන් අපි දැක්ක පහුගිය දින කීපයේ මේ විවාදයන් තුල මතුවෙච්ච කාරණා තමයි අපේ රටේ රාජ්‍ය සේවය වැඩිවීම හරහා මෙරටේ ආර්ථිකයට යම් බලපෑමක් සිද්ධ වුණා. ඒ නිසා මේ ආර්ථික කඩාවැටීම යම් කිසි හේතුවක් වුණා කියලා ඒක පිළිගන්න වෙන කාරණාවක්. කෙසේ හෝ රාජ්‍ය සේවයට රාජ්‍ය සේවකයන් වැඩිවීමත් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමත් අතර යම් කිසි අක්‍රමවත් බවක් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ මේ රටේ තිබුණ කියන එක අපි කවුරුත් පිළිගන්න ඕන කාරණා. හැබැයි ඒ කාරණාවත් එක්ක මේ රටේ උපාධිධාරී උපාධියට තියෙන වටිනාකම හැල්ලුවට පත්වෙන ආකාරයට රටක් විදියට අපි මේ පහුගිය කාල සීමාව තුළ කටයුතු කරලා තියෙනවා කියලා අපි අඩු වැඩි වශයෙන් පිළිගන්න ඕනේ. එනිසා විශේෂයෙන්ම දැන් පහුගිය වසරේ සංඛ්‍යා ලේඛන අරගත්තොත් අපේ රටේ උසස් පෙළ විභාගයට සාමාන්‍ය 102කට අධික ප්‍රමාණය 263,933 දෙනෙක් උපාධිධාරීන් ලෙස රටේ සමා වෙන මේ උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා. මින් උපාධිධාරීන් ලෙස විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්න පුළුවන් වාසනාව ලබා ගන්නේ 100ට කී දෙනාද? විශ්වවිද්‍යාල වරන් ලබා ගන්න අවස්ථා උදා කරගන්නේ කී දෙනාද? දැන් අපි ගත්තොත් එහෙම ඒ ප්‍රතිඵලය ගත්තොත් 9,904ක් ඒ තුනක් ලබාගෙන තියෙනවා 10%ක් විෂයන් තුනම අසමත් වෙච්ච පිරිස් ඉන්නවා. විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවම සුදුසුකම් ලබන 166,000ක් ඉන්නවා. 166,000ක් විශ්වවිද්‍යාලයට යන අවම සුදුසුකම් ලබනකොට අපේ රටේ විශ්වවිද්‍යාල දොරටු විවෘත වෙන්නේ මේ රටේ අහිංසක දරුවන්ගෙන් 35,000ක් 30,000ක් 40,000ක් වගේ ප්‍රමාණයකට. එතකොට විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබන 160,000කින් 86,000කින් 30,000කට 120,000කට වැඩි ප්‍රමාණයක් මේ රටේ විශ්වවිද්‍යාල යන්න සුදුසුකම් තිබෙන විශ්වවිද්‍යාල යන්න බැරි වෙලා තියෙනවා. ඒ හේතුවයි අපේ රටේ විශ්වවිද්‍යාල ජාතික විශ්වවිද්‍යාල තුල අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න රජයන් අසමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් එහාට ගියපු ක්‍රමවේදයක් අපේ රටේ නිර්මාණය වෙලා නැහැ. මේ අවශ්‍ය පියවර අරගෙන ඉවර වෙලා විශ්වවිද්‍යාල තුල ඇතුළත් කරගන්න. එනිසා මම මේ වෙලාව විශේෂයෙන්ම කියනවා
දෙකක් තියෙනවා.
ඔව්, දේශපාලන පක්ෂපාත ભેදයේ පැත්තකින් තියලා දේශපාලනඥයන්ට අවශ්‍ය වෙන මැතිවරණ පොරොන්දු වල පාටයක් විදියට මේ රටේ උපාධාරීන් පත් කරගන්න එක මේ මොහොත වෙනකොට නතර කරලා දාන්න අවශ්‍ය වෙනවා. ආණ්ඩුවක් ගන්න ඕන වෙනකොට උපාධාරීන්ට රැකියාව දෙනවා කියලා බෝඩ් ලෑල්ලක් ගහලා
උපාධියට වටිනාකමක් දෙන්න බැරි රැකියාවක් දෙනවා කියන්නේ උපාධිධාරීන් තවත් අනුතුරේ දැමමක් කරන්නේ ගරු සභාපතිතුමනි. කොහොද අපි දන්නවා මේ මොහොත වෙනකොට විශ්වවිද්‍යාලයේ අවුරුදු 3ක් 4ක් උපාධිය අරගෙන ගෙදරවිල්ල වල අහිංසක දුප්පත් අම්මා තාත්තා වෙනුවෙන් යමක් කරන්න බැරි දරුව දේශපාලනච්චෝ පිටිපස්ස ගිහිල්ලා උපාධියක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙන්න පුළුවන් තමන්ගේ උපාධියට වටිනාකමක් ලැබෙන ආකාරයේ රැකියාවක් නැතුව එක්ක කොහේ හරි අට පැකට් එකක් අරන් ගවල් ගාන යන්න නැත්නම් කොහේ හරි පාරක සංවර්ධන ව්‍යාපෘතියක් ගාව හිටගෙන ඉන්න කාන්තාවක් බවට පත් වෙන්න මෙන්න මේ වගේ වටපිටාවක් හැදිලා තියෙන එකක් තමයි සමහර රාජ්‍ය ආයතනවල උපාධිධාරීන්ට වටිනාකමක් දෙන්න රැකියාවක් දෙන උන් නියම පුහුණුවට ලක් කළා නැහැ. තවත් සමහර ආයතනවලට අවශ්‍ය සේවක ප්‍රමාණයට වැඩි අතිරිත ප්‍රමාණයක් කිනුට ඔවුන්ට රැකියාවක් කරන්නේ නැත. ඒ ආයතනයේ වගකීමක් බාර දෙන්න විදියක් නැහැ. එතකොට ඉතින් රාජ්‍ය සේවය ප්‍රසාරණය වීම, රාජ්‍ය සේවයට වැඩිපුර මුදල් ගෙවීම කියන කාරණාව, වැටුප් සඳහා මුදල් වෙන් කිරීම කාරණාව අභියෝගයක් බවට පත් වෙනවා. මම ඉල්ලීමක් කරන මේ උත්තරීතර සභාවෙන් කරුණාකරලා පක්ෂපාත භේදයකින් තොරව මෙතනින් එහාටවත් මේ රටේ උපාධිධාරියා දේශපාලනඥයන්ගේ අවභාවිතාවට ලක් නොවෙන අවසන් කරන කරු සභාවතුමේ අවභාවිතාවට ලක් නොවෙන්න ඒ උපාධිධාරියා නිදහස් පුරවැසියෙක් විදිහට සමාජගත වෙනකොට අපි අධ්‍යාපනය ලබා දීලා උපාධිධාරී නිර්මාණය කරනකොට බිම තුල අවශ්‍ය රැකියා ශේෂ්ත්‍ර විවර කරලා තියෙන්න ඕන. ඒක රජයේවත් නැත්තම් පෞද්ගලිකද කියන කාරණාව නෙමෙයි. ඒකට අවශ්‍ය පහසුකම් සැපීම තමයි රජයේ වක්කීම කියන එක හිතාගෙන මේ වෙනුවෙන් අවශ්‍ය හයිය ශක්තිය ලබා දීම වඩා සුදුසුයි කියලා මම මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා.
යෝජනාව ස්ථීර කිරීම ගරු වීරසුමන වීරසිංහ මන්තුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
බලු මූලාසනාරු ගරු මන්තුමනේ, මේ අයවැය විවාදය යන අතරතුර හේසා විතානගේ මන්තුමා ඉතාමත් කාලෝචිත යෝජනාවක් සභාව කළ තිබීම යෝජනාවක් විදිහට මේ කෙටි වේලාව තුළ ඉදිරිපත් කළා තියෙනවා. මේ යෝජනාවට ගෙනනකොට මේ අයවැය යෝජනාවලිය තුළ ජනාධිපතිතුමා අනාගතය සඳහා වන විශ්වවිද්‍යාල පද්ධතිය ගැන අයවැය යෝජනාවේ ගොඩක් කාරණා සඳහන් කරා. හැම පළාතරම විශ්වවිද්‍යාලයක්, හැම දරුවෙක්ම විශ්වාස පෙළ සමත් දරුවෙක් විශ්වවිද්‍යාලයට යන්න මෙවැනි සිහින යෝජනාවලියක් අස්සේ මේ මතුවෙන යෝජනාව තුළ මතු කරන ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එළියට එන විශ්වවිද්‍යාලවලින් උපාධිධාරීන් ඉදිරියට එන දරුවන්ට ඔවුන්ට ගෞරවනීය රැකියා අවස්ථාවක් නිර්මාණය කිරීම. ඒ රැකියා අවස්ථාව දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව, එහෙම නැත්නම් දේශපාලන කෝණයෙන් තොරව ඒ රැකියා අවස්ථාව සඳහා යන දොර විවෘත කිරීම සඳහා වන අවධානයක් ඔප කරන යෝජනාවක්. මොකද මේ උපාධිය ලබා ගැනීම සඳහා වන ගමන තම දුෂ්කර ගමනක තමයි නිරත වෙන්නේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ගෙන් තාමත් සීමිත ප්‍රමාණයක් තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් එළියට එන්නේ. හැබැයි 2019 2020න් පස්සේ අද වෙනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට ආපු විශාල පිරිසක් අද රාජ්‍ය සේවයට ඇතුළත් නොවී බරපතල අර්බුදයක් තියෙනවා. 2020 රාජ්‍ය සේවයට ඇතුළත් වෙච්ච 56,000කට ආසන්න පිරිසක් අද තමන්ට ගෞරවනීය රැකියාවක් නොලැබීම තුළ බරපතල කනස්සල්ලට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ යෝජනාව තුළ අවධානය යොමු කරනවා. එකපසකින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් එළියට එන දරුවන්ට ගෞරවනීය රැකියාවකට යන්න පුළුවන්. මම කියන්නා ඒක සියල්ලක්ම රජ රැස්සාවක් වෙන්න ඕන කියලා. මොකද රාජ්‍ය සේවය කියන එක තවදුරටත් පවත්වාගෙන යන කාරණාවක් නෙවෙයි. IMF වන්දනාවට ගියපු වෙලාවක, IMF සරණ පතාගන්න වෙලාවක, රාජ්‍ය සේවය අකුලා දැමීම එක කොන්දේසිය බාට පත් වෙලා තියෙන වෙලාවක උපාධිධාරීන්ට නෙවෙයි කිසි කෙනෙකුට ආයේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉන්නටක බේරගන්නත් හරි අමාරුවේ. ඒක රාජ්‍ය සේවය නෙවෙයි, රාජ්‍ය සේවය විතරක් නෙවෙයි, රාජ්‍ය සේවය ඇතුළත් වෙන පුරප්පාඩු වලටත්, ඒකට ගැළපෙන උපාධියට ගැළපෙන පෞද්ගලික අංශයේ නිර්මාණය වෙන රැකියාව ලබා දෙන ක්‍රමවේදයක් නිර්මාණය වීම සඳහා වන අවධානයක් යොමු වෙන්න ඕන. ඒක නිසා මේ සඳහා වන නිශ්චිත වැඩපිළිවෙළක් මේක එක අමාත්‍යාංශර ගොනුවෙන් නැතුව විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂ අධ්‍යාපන අමාත්‍යාංශර තියෙන්න පුළුවන්. මේක රැකියා ලබා දීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශර තියෙන්න පුළුවන්. මේ එක දණකින් නෙවෙයි, සමස්ත රාජ්‍යෙම එකතු වෙච්ච විධිමත් වැඩපිළිවෙලක් අධ්‍යාපන ප්‍රසංස්කරණයන් ක්‍රියාත්මක කරන මේ මොහොතේදී රැකියා විමුක උපාධි ලබා දීමේ ක්‍රමවේදයක් සඳහා වන ප්‍රවේශයක් ලබා ගන්න කියන ගෞරවනීය ඉල්ලීම යෝජනාවක් විදිහට කරනවා. ඒ මොකද එහෙම නොතුනොත් මේ විශ්ව උපාධි ලබාගෙන එළියට එන පිරිස ගැන වගකීම දරන්න කිසි කෙනෙක් නැති වෙනවා. මොකද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් නැහැ. ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ උපාධි ලබා දීම. නමුත් ඔවුන් රැකියාවක් ලබා දීම සහ ලෝකෙට දොර විවෘත කිරීමේ කාර්යභාරය අපි සමගින්ම කාර්යභාරයක් වෙනවා කියන කාරණා නිසා ඔවුන්ට රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් සඳහා වන ප්‍රවේශයක් සඳහා වන මැදිහත්වීම වෙන්න කියන කාරණාව සිහිපත් කරනවා. අනිත් පැයෙන් බැලුවම මා කලින් කියපු අද වෙනකොට උපාධිය ලබාගෙන රජයේ සේවයට ගිය විශාල පිරිසක් ඉන්නවා. එවුන්ගේ උපාධියටවත් රස්සාවටවත් නිසි ගෞරවයක් හිමින වෙන අද පාසල් පද්ධතිය තුළ පහුගිය 2020 ලබාගත් උපාධිධාරීන් සංවර්ධන දාලිතර බඳවගෙන අද පාසල් පද්ධතිය තුළ අවුරුදු 4කට ආසන්න කාලයක් නමට ගුරුවරුන් විදියට විශාල උපාධිධාරීන් පිරිසක් ඉන්නවා. තවමත් ඔවුන් ගුරු සේවයට අන්තර්ගහණය කරන්න අසමත් වෙලා තියෙනවා. ඔවුන් ගුරුවරුන් විදියට ප්‍රාමාණික පුහුණුවක් වසර 3ක කාලයක් විතර කාලයක් තුලක් 4ක් කාලයක් ඒ ප්‍රායෝගික පුහුණුව ලබාගෙන තියෙනවා. නමුත් අවසරවට
honorable member you have 2 more minutes.
ඔවුන් ගුරු සේවයට අන්තර්ගහණය කරන්න ගමේදයක් තවම ක්‍රියාත්මක කළා නැහැ. එතකොට ඔවුන්ට ඒ ගුරු සේවයට ඇතුළත් කරගන්නත් ගුරුවරයෙක් විදියට මොකද උපාධිය අධිපති පල්ලියට ගුරුවරයෙක් වෙන්නත් බෑ. ගුරුවරයෙක් විදියට විධිමත් පුහුණු ක්‍රමවේදයක් වල ඒ විධිමත් පුහුණු ගුරුවරයෙක් විදිහට යන දොර විවෘත කරන්න ගුරු සේවයට අන්තර්ගහණය කිරීම සිදු විය යුතුයි. අනිත් පැයෙන් ගත්තම ප්‍රාදේශීයකම් කාර්යාලවල අද විශාල පිරිසක් උපාධිධාරීන් රජයේ සේවකයන් විදිහට ඉන්නවා. මොහුන්ගේ අතිබහුතරයක් ඉන්නේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් විදිහට. අද ඔවුන් බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් මේ අර්බුදයන් තුළ සහ මේ ප්‍රශ්න තුළ මුහුණ දෙමින් තියෙනවා. ශ්‍රේෂ්ඨ නිලධාරීන් විදිහට ඉන්න රාජයේ නිලධාරීන්ට සමහර ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට හැම වෙන වරප්‍රසාද කිසිවක් හම්බෙන්නේ නැහැ. අපිට මතකයි පහුගිය රජයන්වල එදා ශේෂ නිලධාරීන් හැම කෙනාටම යතුරුපැදියක් ලබා දුන්නා, පහසුකම් ලබා දුන්නා. අදට සතම් ශේෂ නිලධාරීන්ට දීමනාවන් මේ ශේෂ කටයුතු කිරීම ලබා දෙනවා. හැබැයි උපාධිධාරීන් විදියට ශේෂ්ඨ රාජකාරී ඉන්න ඒ උපාධිධාරී ඒ හැකියාව ලබා ගත්ත අයටත් ශේෂ නිලධාරීන් විදියට කිසිදු පහසුකමක් වරප්‍රසාදයක් හිමිනවීම තුළ ඔවුන්ගෙන් සාධනීය සේවාවක් ලබා ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පමණක් ප්‍රාදේශීයකම් කොට්ටාසවල ගාමිදාරි වසම් 46 50 60 70යි. ඔතන ඒ ප්‍රාදේශීයකම් කොට්ටාසේ ගාමිදාරි වසම් වලට ඉන්න එකම ශ්‍රේෂ්ඨ නිලධාරියා ඒ උපාධිධාරී විදියට ඔවුන්ගේ රටුදු කිරීම සඳහා කිසිදු පහසුකමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශ්‍රේෂ්ඨ නිලධාරී විදියට ඉන්න උපාධිධාරීන් සඳහා වන විධිමත් වැඩපිළිවෙළක් නිර්මාණය වෙන්න ඕන. ඒ වගේම ඔවුන්ට ඇගයීම් ක්‍රමවේදයක් ඇතම් උපාධිධාරීන් ඉන්නවා. රැකියාවට ගියාට පස්සේ ඒ ශ්‍රේෂ්ඨයම තමයි ඔහුගේ විශ්‍රාමයක් ගත කරන්න සිද්ධ වෙන්නේ, විශ්‍රාමයක ගන්නන්න වෙන්නේ. ඒසයි ඒ අය සඳහා වන ඇගයීම් ක්‍රමවේදයක්, ඔවුන්ට උසස් වීම ක්‍රමවේදයක් සහ ඔවුන්ට දිරිගන්වීම ක්‍රමවේදයක් නිර්මාණය කිරීමත් සිද්ධ වෙනවා නම් විධිමත් අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගතිභාවී රාජ්‍ය සේවයක් ගොඩනගන්න පුළුවන්. ඒක නිසා මේ කඩා වැටිච්ච රට ගොඩනගන්න ඉතාමත් හොඳ මානව සම්පතක් තියෙන වෙලාවේ අපේ රට මේක තමයි සර්ණමය අවස්ථාවක්. මේ සෑම මේ උගත් බුද්ධිමත් ඒ උපාධිධාරීන් සහ ඒ සියලු දෙනාගේම සේවාව නිසි ආකාරයෙන් රටට ගන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය කරන්නත් ඉදිරියේදී පක්ෂපාත ભેදයෙන් තොරව මේ යෝජනාවයි ප්‍රස්තුත කරන වෙන දේශපාලන ભેදයෙන් තොරව මේ රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සුදුසු අයට ලබා දෙන ක්‍රමවේදයක් නිර්මාණය කරන කියන යෝජනාව ඉස්තර කරමින් මා නියඳුන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ඔනරබල් කුමාරසිරි රත්නායක. You have 4 minutes.
ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, රාජ්‍ය සේවය සඳහා බඳවාගත් නව උපාධිධාරීන් රටේ සංවර්ධනයේ ඵලදායී ලෙස යොදා ගැනීමේ වැදගත්කම සහ අනාගතයේදී බඳවා ගන්නා උපාධිධාරීන් විධිමත් ක්‍රමවේදයක් අනුව බඳවා ගත යුතුයි කියන අදහස ඇතුව අපේ හේෂා විතාන මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. එතුමාට ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, 2020 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපාධිය ලබාගත් දරුවන් 56,000කට රාජ්‍ය සේවයේ රැකියාවස්සා ලබා දීමේ වැඩසටහන යටතේ එදා පළවෙනි අදියරේදී 45,000කට ඒ අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම තවත් 8,000කට රාජ්‍ය සේවයට ඇතුළු වෙන්න එදා අවස්ථාව ලබා දෙනවා. මේ 22,000ක් මේ වෙනකොට ගුරු උනතා ඇති පාසල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා යොදවගෙන තියෙනවා. අනික් කණ්ඩායම අනිකුත් පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒ වගේම පළාත් සභාවල අමාත්‍යාංශ ආයතනවල මේ වෙනකොට සේවය කරමින් ඉන්නවා. ඒ ධනතුරු පළාත් සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාලයක් තිස්සේ වෙනත් අය ආවරණය කරපු ධනතුරු උපාධිය තමන් ඉගෙනගත්ත උපාධිය ලබාගත් උපාධිය අනුව මේ අයට ඒ සුදුසු තනතුරු ලැබුණේ නැහැ කියන කාරණයත් නිරන්තරයෙන්ම කතාබහට ලක් වුණ කාරණයක් බවට පත් වුණා. කොහොම වුණත් බඳවගත් උපාධිධාරී නිවැරදිව ස්ථානගත කිරීමේ වගකීම එදා ආණ්ඩුවක් විදිහට බාරගත්තා වගේම ඒ වෙනුවෙන් ඔවුන් පුහුණු කරන්නත් ඒ වගේම ස්ථානගත කරන්නත් කටයුතු කරද්දී ඒ බඳවාගත්ත සියලු දෙනාම අද නිශ්චිත තැනකට එහෙම නැත්නම් ඔවුන්ට ඒ වෘත්තිය කරගෙන යන්න පුළුවන් ස්ථානයකට යොමු කරන්න තවමත් අසමත් වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අද වෙනකොට මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනුගම පළාත් සභාවේ ආයතනවල විශාල පිරිසක් සේවය කරනවා. නමුත් සමහර ආයතන තියෙනවා ඒ අවශ්‍යතාවයේ තිබුණත් ඒ ආයතනවලට උපාධිධාරීන් යොමු කරලා නැහැ. උදාහරණයක් විදිහට කෘෂි රක්ෂණ මණ්ඩලයේ රාජකාරී බොහොමයක් තියෙනවා. ඉතාමත් සුළු පිරිසක් සේවය කරන්නේ ඒ අවස්ථාව ලබා දීලා නැහැ. ඒ වගේම
තව විනාඩියක් තියෙනවා ධර්ම
කජු සංස්ථාව, පොල් සංවර්ධන මණ්ඩලය, ඒ වගේ වනිතා සංවර්ධනධාරී සහ ළමා හිමිකම් ප්‍රවර්ධනධාරී මේ ආදී වශයෙන් තනතුරු රාශියක් තිබුණත් ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා කොහොම වුණත් අපි විශ්වාස කරනවා පවතින එහෙම නැත්නම් ඉදිරියේදී ඇතිවන පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී තවමත් නිශ්චිත තැනක් ලැබුණේ නැති උපාධිධාරීන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඒ රජයේ අවධානය යොමු කරමින් කටයුතු කරයි කියලා. ඒ වගේම පාසල් පද්ධතියට ඇතුළත් කරපු මේ වෙනකොට ගුරුවරුන් විදියට සේවය කරන අය ගුරු සේවයට මදවා ගැනීමේදී පවත්වනු ලබන තරඟ විභාග සඳහා මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තරඟ විභාගයේදී ගරු මන්ත්‍රීතුමනි මේ සියලු දෙනාටම මේ තරඟ විභාගයේ සමත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහිදී අපි යෝජනා කළා ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ට මේ අය පාසල් තුල අවුරුදු 4කට ආසන්න කාලයක් දැන් සේවය කරනවා. ඒ නිසා ඔවුන්ට ඒ විභාගයෙන් අසමත් වුණත් ඒ අය සංවර්ධන නිලධාරී විදියට පාසල් පද්ධති තුළම කටයුතු කරන අවස්ථාව ලබා දෙන්න කියලා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරනවා ඇතැයි විශ්වාස කරනවා. අද දවසේ මේතුමා ඉදිරිපත් කරපු යෝජනාව අනුව ඉදිරි කාලයේදී බඳවා ගන්න උපාධිධාරීන් නිශ්චිතව තමන්ගේ රාජකාරි කළ හැකි විදියට බඳවාගෙන අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් ඔබේ කතාව අවසන් කරන ස්තුති
ස්තුතියි. ඔනරබල් ශාන්ත බණ්ඩාර, you have 4 minutes.
ගරු මොලාසනාධිපති මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම හේ සවිතානගේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනා සම්බන්ධ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අපි පුළුල්ව සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේ විනාඩි 4ක කාලය තුළදී කරුණු ඉදිරිපත් කරන්න අපහසුයි. විශේෂයෙන්ම මේ යෝජනාවේ තියෙනවා තොගපිටින් මේ උපාධිධාරී බඳවා ගැනීම සම්බන්ධව සහ එතුමාගේ කතාවේදී කිව්වා මේ දේශපාලනික පදනම් මත විශේෂයෙන් බඳවා ගන්නවා. අපි මේ උපාධිධාරීන් ගන්නේ කලා උපාධියක්ද, වාණිජ උපාධියක්ද, විද්‍යා උපාධියක්ද, ඊළඟට ඒ උපාධිය හරහා කරන්න පුළුවන් තියෙන කාර්යභාරය පිළිබඳව ඒව අපි සැලකිල්ලට ගන්න ඕනේ. හැබැයි දීර්ඝ කාලයක් උපාධිධාරීන්ට පත්වීම් ලබා නොදුන්න නිසා මේ රැකියා විරහිත උපාධිධාරීන් සමහර දේශපාලන පක්ෂ විසින් විවිධාකාරයේ දේශපාලන වැඩවලට යොදා ගනිමින් ආණ්ඩු විරෝධීව කටයුතු කරන්න, යම් යම් කාලවල ගෙවල් ගිනි තියන්න ත්‍රස්තවාදී ක්‍රියාවලට පවා සම්බන්ධ කරගන්න කටයුතු කරලා තියෙන ඉතිහාසය. ඒ නිසා තමයි සිරිමාව බණ්ඩාරනායක මැතිනිය තමයි මුල්ම වතාවට 1970 ආණ්ඩුවේදී උපාධිධාරීන් 10,000කට පත්වීම් ලබා දෙන්න කටයුතු කළේ. ඊට පස්සේ 1999 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 99දී 10,000ක් උපාධිධාරීන් රාජ්‍ය සේවයට එක් කරගත්තා. ඊට පස්සේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපිට මතකයි 2012දී 60,000ක් උපාධිධාරීන් රාජ්‍ය සේවයට එකතු කරගත්තා. ඊට පස්සේ පසුගිය යහපාලන ආණ්ඩුවේ වෙලාවෙත් 17,000ක් උපාධිධාරීන් බඳවාගත්ත රාජ්‍ය සේවයට ස්ථිර කරේ නැහැ. පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවෙන් තමයි ඒ අය ස්ථිර කරේ සහ ඊතුරු උපාධිධාරීන් සියලු දෙනාම බඳවගත්තා. මෙතන විශාල මිස් මැනේජ්මන්ට් එකක් තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්න අවශ්‍යයි. දැන් සංවර්ධන නිලධාරීන් හැටියට කටයුතු කරනවා සංගීත උපාධිය තියෙන්නේ නමුත් සංවර්ධන නිලධාරියක්. එතකොට සමහර අයට නර්තන උපාධිය තියෙන්නේ සංවර්ධන නිලධාරිය. විශේෂයෙන්ම මේ ආර්ථික සංවර්ධන නිලධාරීන් බඳවාගත්තේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න එවකට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ විශේෂ වැඩපිළිවෙලක් අනුව තමයි ග්‍රාම සේවා වසමකට සංවර්ධන නිලධාරීන් බඳවාගත්තේ. ඔවුන් බඳවාගත්තා වගේම ඔවුන්ට යම් ක්‍රියාදාමයක් ඉදිරියට කරගෙන යන්න තිබුණා.
Honorable Minister, you have one more minute.
ඒ ක්‍රියාදාමය කරගෙන යන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙද්දී විවිධ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අයගේ විශාල සේවාවකුත් සිදු වෙනවා. හැබැයි මේ උපාධිධාරීන් අපි කවුරුත් දන්නවා විවෘතව කතා කරොත් මෙයාගෙන් මේට වඩා සේවාවක් රජයට රටට සමාජයට ලබා ගන්න පුළුවන්. දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ශේෂ්ත්‍ර නිලධාරීන් ඉන්න උපාධි අය විතරක් 63 දෙනෙක්. එක එක ශේෂ්ත්‍ර වලට බෞද්ධ කටයුතු සමායෝජක කාන්තා කටයුතු වලට ඊළඟට සමාජ සේවා කටයුතු වලට පළාත් සභා නිලධාරිකුත් ඉන්නවා මධ්‍යම රජයේ නිලධාරිකුත් ඉන්නවා. ඒත් ඒ නිසා අපිට පේනවා ඔවුන්ට ඊට වඩා කැපැසිටියක් තියෙනවා වැඩ කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා ගරු අගමැතිතුමාගෙත් ගරු රාජ්‍ය අමාත්‍යතුමාලාගෙත් විශේෂයෙන්ම මේ සම්බන්ධව විශේෂ වැඩපිළිවෙලක් මේ ආර්ථික අර්බුදයේ හැමෝම හදාගත්තොත් ඔවුන්ගෙන් වැඩි සේවාවක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම ගුරුවරු ගත්තාම අද ගුරුවරු බඳව ගන්න අධ්‍යාපන අමාත්‍යතුමා වැඩපිළිවෙලක් හදාගෙන යනවා පළාත් සභාවලත්.
හැබැයි
මේ උපාධිධාරීන් අතරිනුත් ගුරු සේවයට බඳව ගන්න ඒ විෂයානුබද්ධ අය ඉන්නවනම් ඔවුන්ටත් අවස්ථාව දීලා මොකද වයම පළාත ගත්තොත් ගුරුපුර අපාඩු 5500ක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ නිසා මේ කලමනාකරණයක් මේ අමාත්‍යාංශ සියල්ලම එකතු වෙලා අවසන් කරනවා. මේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිකුත් අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා හොඳ කලමනාකරණයක් කරොත් මේ අපි රජයෙන් පරිගෙවන සංවර්ධන නිලධාරී අතර උපාධිධාරීන්ගේ විශිෂ්ට සේවාවක් අපේ රට ලබා ගන්න පුළුවන් කියන කාරණේ මේ වෙලාවේදී මතු කරන්න කැමතියි.
සතේ පණ්ඩබල් සුදර්ශන දෙල්පිටිය You have 4 minutes.
ගරු මුල සහ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා ගෙනාව යෝජනාව ඉතාම කාලෝචිත ඉතාම වැදගත්ම යෝජනාවක්. මේ වෙලාවේ අපේ රටේ තියෙන දෙවන ප්‍රශ්නයක් ඉතාම වැදගත් යෝජනාවක්. උපාධිධාරී රැකියාව ලබා දීම නොයෙකුත් නොයෙකුත් ආකාරයේ රජයන් විසින් ඒ වෙලාවට ගත්තු තීන්දු ක්‍රියාත්මක කළා. සමහර වෙලාවට ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රජයට එතුමා පත් වෙලා ජනාධිපතිවරයා වශයෙන් පත් වෙලා ඊට පස්සේ කොවිඩ් එක ඇවිල්ලා ඒ වෙලාවේ ලොකු හිරවීමක් වුණා. අවුරුදු 2 3ක 4ක උපාධිධාරීන් හිර වුණා. ඊට පස්සේ ඒ සෙට් එකක්ම මේ විදිහටම එක එක ආකාරයෙන්ම ගත්තා. අරගෙන ඔවුන්ගේ යම්කිසි මට්ටමකට ඔවුන්ගේ අසහනය, මොකද උපාධිධාරී දරුවෙක් අපේ ප්‍රදේශයෙන් එනවා කියන්නේ දරුවෙක් දක්ෂම දරුවෙක් තමයි එන්නේ. ඒ දරුවා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ගොඩක් අපහසුයෙන් ජීවත් වෙන්නේ. හේතුව තමයි ගොඩක් දරිද්‍රතාවෙන් පිරි දරුවෝ තමයි එන්නේ ගොඩක් වෙලාවට. ඒ දරුවන්ට අන්තිමට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව දෙමව්පිය සමහරලාට කුඹුරු තමන් වැඩ කරන කුඹුරු ගස් තියලා තමයි එතනට ගේන්නේ. ගෙනල්ලා එතුමා ඊට පස්සේ විභාගය මේ විශ්වවිද්‍යාලයෙන් සමත් වෙලා සමහරලාට සමහර දරුවෝ අවුරුදු 4-5 එහෙම නැත්නම් සමහර දරුවෝ ඉන්නව අවුරුදු 9-10 ඉන්න අය ඉන්නව විශ්වවිද්‍යාලට වෙල සමහරලාට නොයෙකුත් නොයෙකුත් දේශපාලන පක්ෂ විසින් ඔවුන්ව ඩැහැගෙන ඔවුන්ගේ මොලය සෝදලා නොයෙකුත් ආකාර ක්‍රියාකාරකම් දකිනවා. ඔක්කොගෙන්ම බේරිලා අන්තිමට එළියට එන දරුවට රැකියාවක් නොමැතිනම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එම නිසා තමයි සමහරලාට මේ රැකියාව ලබා දීම ඒ සමහර රජයන් විසින් කිරීම කරේ. මේ උපාධිධාරීන් නිර්මාණය කිරීමම අපේ වැරද්දක් තියෙනවා. අපි අවශ්‍ය තැනට නෙමෙයි උපාධිධාරීන් නිර්මාණය කරන්නේ. අවශ්‍ය රාජකාරියකට එහෙම නැත්නම් උන්ට ටාගට් එකක් දෙන්න ඕනේ. උන්ට රැකියාවක් එළිය තියෙනවා. මෙන්න මේ රැකියාවට තමයි උපාධිය නිර්මාණය කරන්න ඕනේ. එතනට තමයි අපි යන්න ඕනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීමේදී මේක පිළිබඳ වැදගත්ම අවශ්‍යතාවය තියෙන ප්‍රතිසංස්කරණය කිරීමේදී. එහෙම නැති වුණොත් එහෙම අපිට මේකේ හරියට ගෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට උපාධිධාරී මේ ඉංග්‍රීසි දැනුම විශේෂයෙන්ම දැන් SLAS SLES රාජ්‍ය පරිපාලන සේවය, රාජ්‍ය අධ්‍යාපන පරිපාලන සේවය මේවට සම්බන්ධ වෙන මේ උපාධිධාරීන් ඉන්නෝ ඒ අයට දැන් මොකක් හරි සිස්ටම් එකක් හදන්න. මේ සිස්ටම් එකක් නැතිකම නිසා තමයි මේ දේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට පොලිස් ඩිපාර්ට්මන්ට් වල ගන්න. හැබැයි මේ ගන්න තෝරගන්න විෂයන් තෝරා ගැනීමේ උසස් පෙළ කරලා විෂයන් තෝරගත්තට පස්සේ අන්න එතනදි තමයි අපි පෙන්වලා දෙන්න ඕනේ. මෙන්න මේ විෂයන් කරොත් ඔයාට මෙන්න මේ විදිහට ෆොරින් සර්විස් එකට යන්න පුළුවන්. ඔයාගේ ඉංග්‍රීසි දැනුම හොඳට තියෙනවා නම්, එහෙම නැත්නම් වෙනත් භාෂාවක දැනුමක් තියෙනවා නම් මෙන්න මේ ෆොරින් සර්විස් එකට වැඩවලට යන්න පුළුවන්. දෙවිඩි පාසල්වල ගුරුවරුන් නැහැ. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවද? ගුරුවරුන් විශාල ප්‍රමාණයක් අඩුයි. හැබැයි ඒකට නිර්මාණය කරන්න නම් ඒ පාද්දාරියා නිර්මාණය කරන්න ඒ තත්ත්වෙට නිර්මාණය කරන්න යාට දන්නවා යා විශ්වවිද්‍යාලට බැඳගෙනම දන්නවා ඉදිරියේදී මට
තියෙනවා
මේ රැකියාවක් මට එතනට යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා මේ උපාධිධාරීන්
කට
රැකියාවක් සඳහා ටාගට් කරලා ඔවුන්ව පෙළඹෙව්වොත් ඔවුන්ට යන්න පුළුවන් මෙතනට කියලා කිව්වොත් හරියට ටාගට් මේකක් දුන්නොත් ඒ දරුවෝ ඉගෙන ගනී. එහෙම නැතුව විශ්වවිද්‍යාලෙ ගෙලියට එනකොට ඔවුන්ට රැකියාවක් නැති වුණොත් අර අහිංසක දෙමව්පියෝ උකස් කරලා තියෙන ඒ දේවල් නැති වෙනවා. ඊට අමතරව ඔවුන් ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. තවත් අපි නිර්මාණය කරන්න තවත් ප්‍රශ්නයක් පමණයි. ඒක නිසා මේක හරි ක්‍රමවේදයකට එන්න ඕනේ. ගේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගෙන යෝජනාව ඉතාම සාර්ථක, ඉතාම කාලෝචිත යෝජනාවක්. ඉතාම ස්තුතියි.
පණ්ඩරබල අශෝක ප්‍රියන්ත, you have 5 minutes.
මූරාසනයේ සභාපතිතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාව කාලෝචිතයි. ස්ථිර කිරීමේ අපේ මන්ත්‍රීතුමාගේ යම් යම් පරස්පර අදහස් තිබුණත් සමස්ත පාර්ලිමේන්තුව තුළ සියලු මැති ඇමතුරුන්ගේ අදහස් දැක්වීම හේෂවිතාන මන්ත්‍රීතුමාගේ යෝජනාවට එකඟත්වයන් සහ ඒ සංශෝධනය නැති කිරීමට පාර්ලිමේන්තුවේ කතිකාවන් නිර්මාණය කළ යුතුයි කියන වග තමයි මට මේ අවස්ථාවේදී මේ කරුණු කාරණාවලදී දැනගන්නට, එහෙම නැත්නම් අවබෝධ වෙන්නට තිබුණේ. එනිසා මම හිතනවා මෙතන අධ්‍යාපනය පිළිබඳව යම් වෙනස්කම් ඇති කළ යුතුයි. ඒ වගේම උපාධිය පිළිබඳව උපාධියේ යම් යම් අවශ්‍යතාවයට ගැළපෙන විෂය මාලාවක් ඇතුළත් කළ යුතුයි. ඒ වගේම මේ උපාධිධාරියාට යම් කිසි වගකීම් සම්භාරයක් තියෙන රැකියාවක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේම යෝජනා කරනවා දේශපාලන අතපෙවීම් වලට, එහෙම නැත්නම් දේශපාලන වාසි තැන් වලට හේතු කොටගෙන මේ උපාධිධාරියට පත්වීම ලබා නොදිය යුතුයි. එහෙමනම් මේ පාර්ලිමේන්තුව ඒ වෙනුවෙන් යම් කිසි සංවිධානාත්මක වැඩපිළිවෙලක් නිර්මාණය කරලා අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක, රාජ්‍ය පරිපාලන සුදෙස් කටයුතු අමාත්‍යංශයත් එක්ක, ඒකාබද්ධ සේවයත් එක්ක වෙනම වූ මං හිතනවා සාකච්ඡාවක් හේෂමන්තුමාගේ මේ යෝජනාවත් එක්ක ගොඩනැගලා ඒ හදන යම් කිසි කාරක සභාවක්, එහෙම නැත්නම් යම් කිසි අපේ සභාවක් මගින් යෝජනාව ඉදිරියට ගෙන යා හැකි කියන විශ්වාසය තියෙනවා. කෙසේ වෙතත් 2018 වසරේ උපාධිධාරීන් 2500කුත්, 2019 වසරේ උපාධිධාරීන් 14283කුත්, ඉන්නතුරු 2022 49448ක් ඇතුළුව සියලුම උපාධිධාරීන් මේ වෙද්දී 66231ක ප්‍රමාණයක් වර්තමානයේ ස්ථීර කරලා අර කියන තත්ත්වයන් වලට විතක කාර්යභාරය අඩු, විතක පාසල් පද්ධතිය තුළ විෂයක් නොමැතිව. හැබැයි ඒ වගේම අපි මතක් කරන්න ඕන සමහර නිලධාරීන් ඉතාමත් උවමනාවෙන් හොඳින් තමන්ගේ කාර්යභාරය සහ නිර්මාණශීලීව දායකත්වයේ සමාජයට දෙන උදාහරණයක් විදිහට පසුගිය කාලේ පාසල් ශේෂ්ත්‍රයේ ගුරු උරප්පාඩු හිගයන් පුරවන්නට මේ සංවර්ධන උපාධිධාරීන්, එහෙම නැත්නම් මේ නිලධාරීන් ලොකු කාර්යභාරයක් කළා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වෙනුත් ඔවුන් ලොකු කාර්යභාරයක් කළා. ඒ බව අනුනාගත්තු අපි අමාත්‍යංශයේ මේ වෙද්දී ඔවුන්ට දක්ෂතාවය, හැකියාව සහ ඔවුන්ගේ කැමැත්ත මත අවශ්‍යතා තියෙන දෙපාර්තමේන්තු ආයතනවලට ඉල්ලලා ඔවුන්ට කාර්යභාරයක් තියෙන ස්ථානවල නිලධාරීන් විදිහට එන්න අවස්ථාවකුත්, ඉඩපස්තාවකුත් ලැබලා තියෙනවා. ඒ වගේම අපේ ජානක වක්මුරු රාජ් ජමතුමත් ඉන්නවා. අපි විවිධ අවස්ථාවල කතා කරලා ගුරු වෘතියට මින් ඉදිරියට අපි බඳවා ගැනීමට කටයුතු කරන්න මේ වේදිත් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අදාළ හේෂමන්තුමා අදාළ උපාධියට ගැළපෙන විෂයට ඉදිරිපත් වෙන්නට, එහෙම නැත්නම් ඉල්ලුම් කරන්නට අවස්ථාව සලස්සලා දීලා තියෙනවා. එනිසා මේ කරුණු කාරණා සියල්ල භාජනයට කරගෙන අපි යෝජනාවක් ගෙමු. මේ පිළිබඳව අපි කමිටුවක් පත් කරලා උපාධිධාරීන් බඳවගන්නේ කොහොමද, උපාධියක් නිර්මාණය කරන්න, එහෙම නැත්නම් උපාධියේ විෂයපතේට ඇතුල් කළ යුතු කුමක්ද, අධ්‍යාපන අමාත්‍යංශ සහ රාජ්‍ය පරිපාලන සුදෙස් කටයුතු සමස්ත පාර්ලිමේන්තුම මේකට මැදිහත් වෙන්නට ඕන. ඒ වගේම මම කියන්නට ඕන දැන් මේ උපාධිධාරීන් බඳවා ගැනීමත් වැඩි, මේ උපාධිධාරීන් බඳවා ගැනීමත් අවිධිමත්. හැබැයි පසුගිය දවසක විපක්ෂ නායකතුමා
ඉල්ලීමක්
කරනවා
තවත්
උපාධිධාරීන් 400 ගානක් මේකේ යම් යම් විදිහකට ප්‍රශ්න තියෙනකත් බඳව ගන්න කියලා. එනිසා මේක අපි දෙගොල්ල තුන්ගොල්ලම කරන්න උන කාරණාවක්. දීර්ඝ පිළිතුරක් තියෙනවා හේෂමන්තුමාගේ යෝජනාවට එකඟ වෙමින් සහ ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීම කාලෝචිතයි කියන තැනට එමින් දීර්ඝ පිළිතුරක් මම සතුව තියෙනවා. මේක මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කාලේ අඩු නිසා මං සභාගත කරනවා. කෙසේ වෙතත් අපි මේ සමාජයේ වර්තමානයේ ඉන්නේ මේ උද්ගතලා තියෙන ප්‍රශ්නෙන් ඉහළට එන්න ඕන ක්‍රමවේදේ,
රට
සාර්ථකව ඉදිරියට යන්න ඕන ක්‍රමවේදේ හදන්න ඕන තැන. ඒකට මේ අද දවසේ මේ යෝජනාව ඒකමතිකව පාර්ලිමේන්තු තුල ක්‍රියාවට නම් වන වැඩපිළිවෙලක් හදන්නත්, එයි හොඳ සහ නරක දෙක සාකච්ඡා කරලා හොඳ සාධනීය කරුණු ඉදිරියට ගෙනියන්නත් වැඩපිළිවෙලක් හදමු කියන යෝජනාව. එහෙම නැත්නම් ඒ පිළිතුර ලබා දෙමින් මානි හෙළ වෙනවා. බොහොමත් ස්තුතියි මේකට අදහස් උදහස් දක්වමින් පෝෂණය කරපු හැමෝටම.
ස්තුතියි. යලි පාර්ලිමේන්තුව සඳුදා රැස්වේ.
Okay.